ඔබ යම් මිම්මකින් මැන දෙනු ලබන්නේද ඒ මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ යයි පවසන ජීවමාන කෙතු සමිඳුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයත් ඔබ සමග වේවා. දෛවර හිතවතුනි, අදත් ඔබ අප හමුවන්නේ කිතුණු කැඩපත කිතුණු සංග්‍රාමයේ වැඩසටහන සමගින්. මම ශාන්ත සිරිපතිරණ.
සසදීවි සයුරු රිස හඬ රේඩියෝ වෙරිටාස්
දවසේ මෙනෙහි කිරීම
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අදහන්නාට සදාකාල ජීවනය අත්වන බව අද දින දේව වචනය තුලින් තහවුරු කරනවා. ලාදුරු රෝගියෙකු ජේසුස් වහන්සේ යන මඟ සිට උන්වහන්සේගේ අධිකාරී බලය තමන් වෙත පානා ලෙස කළ ඉල්ලීම අපූර්වයි. ස්වාමීනි, ඔබ කැමති සේක්නම් යන්න යටහත් පහත් වගන්තියක්, ගුරු දේවයානන්ව පිළිගැනීමක්. මෙය ඇදහිල්ලේ මූලයයි. ලාදුරු රෝගියා ජේසුස් වහන්සේව තම ස්වාමියානන්ද, ගැලවුම් කරුවානන්ද, සුව දෙන්නාද යන බවට ප්‍රත්‍යවිශ්වාසයේ ප්‍රකාශනය නම් ස්වාමීනි ඔබ කැමති සේක්නම් යන්නයි. ජේසුස් වහන්සේගේ සිත දිනා ගැනීමට ලාදුරු රෝගියා සමත් වුණා. එපමණක් නොවේ, ඔහු සුවය ලබා ගැනීමටද සමත් වුණා. ඒ වාගේම මෙම ලාදුරු රෝගියා සුවය ලබා දෙවියන් වහන්සේගේ ගැලවීමදායක රාජ්‍යයේ නිදහස් සාක්ෂිකාරයකු ලෙසින් පෙනී සිටියා. අපගේ බොහෝ වූ රෝගී තත්ත්වයන් හමුවේ ජේසුස් වහන්සේගේ ස්වාමීත්වය පිළිගන්නට අපටද හැකිනම් ආත්මීය, ශාරීරික හා මානසික බොහෝ වදවේදනාවන්ගෙන් සහනය ලබා නිදහස විඳින්නට අපටද හැකිවන බව තරයේ අදහමු, විශ්වාස කරමු. ඒ ජේසුස් වහන්සේගේ බලය නිසාම බව අදහමු.
ආලෝකය වෙමි, මා අනුගාමි වන්නා අඳුරෙහි නොවැටි ජීවනයේ ආලෝකය ලබන්නේ.
එදා පිලිපීනයේ කේසෝන් නුවර සිට නුබගැබසි සාරා සත්‍යේ හඬ ඔබ සවන්පත් අතර රැඳ වූ වෙරිටාස් සිංහල සේවය. අද ඔබ වෙත පැමිණෙන්නේ අන්තර්ජාල ගුවන්විදුලියක් ලෙස නව මුහුණුවරකින්. එදා කේට තරංග මාලා ඔස්සේ ඔබ සවන්පත් සැනසූ වෙරිටාස් කුමරිය අද sinhala.rv.asia.org යන අන්තර්ජාල පිටුව තුලින්ද RBA සිංහල Facebook පිටුව ඔස්සේද ඔබ හමුවට පැමිණෙන බව සතුටින් දැනුම් දෙමු. එදින් වෙරිටාස් ලබදී ඔබටයි මේ ආරාධනාව රැදී සිටින්නට වෙරිටාස් සිංහල සේවය සමගින්. අඩසිය වසක සත්‍යේ දෝංකාරය වෙරිටාස්. ඔබ මේ රැඳී සිටින්නේ වෙරිටාස් ආසියානු ගුවන්විදුලියේ සිංහල සේවය සමගයි. දැවර හිතවතුනි, කිතුරු කැඩවත වැඩසටහන තුලින් සාකච්ඡාවට බඳුන් කළේ මැවීමේ කතාපුවත් දෙක පිළිබඳව. ඉතින් එම් වැඩසටහනේ ඉතිරි කොටසයි මෙතන සිට විකාශය වන්නේ. අදත් එම් වැඩසටහන මෙහෙවන්නට අපගේ ගෞරවනීය ඇරයුම කොළඹ ජාතික දේවසත්තාවේ කථිකාචාර්ය ගරු ඉන්ද්‍රජිත් සුරංග පියතුමාණන් හට.
කිතුන් කැඩපත
සුබ දවසක් ජේසු පිහිටයි. අපි පළවෙනි කතාව පමණයි දැන් සාකච්ඡා කරේ මෙතෙක් වේලා. මං හිතන්නේ දැන් අපි දෙවෙනි කතාවටත් අවතීර්ණ වුණොත් හොඳයි. මොකද යම්කිසි අවබෝධයක් ඒ තුලිනුත් අපිට ලබා ගත හැකි නිසා. දැන් දෙවෙනි කතාව අපිට ඇත්තටම හමුවන්නේ ශුද්ධෝ බයිබලයේ දෙවන පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ ඉඳන් ශුද්ධෝ බයිබලයේම උත්පත්ති පොතේ 3 පරිච්ඡේදයේ 24 වෙනිකන් කොටසට. දැන් මේක මම දකින විදිහක් තමයි මහාචාර්යතුමා, මේක හරියට මේ නාට්‍යයක් වගේ චරිත තියෙන්නේ. දෙවන් වහන්සේ ඒ රංග මණ්ඩලක මේ යම් ආකාරයක රංගනයක් දක්වනවා වගේ. ඒ දේ තුලින් තමයි මම හිතන්නේ මේ කතුවරයා උත්සාහ කරන්නේ මැවීම පිළිබඳව ලොකු වටිනා අදහසක් දෙන්නට. අයිත අපි අමතක නොකළ යුතු කාරණාව තමයි මේ දෙවන කතාව තමයි අපේ මැවීමේ කතාවේ පැරණිම කතාව. පළවෙනි කතාව මුලින් ලියවිලා තිබුණත්, ලියවිලා කියලා කියන්නේ බයිබලේ සඳහන් වෙලා තිබුණත්, දෙවන කතාව පැරණි කතාව රඟමඩලක ස්වරූපෙන් විවිධ චරිත අනුසාරයෙන් තමයි මේ කතුවරයා උත්සාහ කරන්නේ යම්කිසි පණිවිඩයක් දෙන්නට. අපිට පුළුවන් ද මේ ඒ ඒ ඒ චරිත මුල් කරගෙන යම්කිසි අවබෝධයක් දෙන්නට මේ මැවීමේ දෙවන කතාවේ අඩංගු දේව ධර්මයේ පිළිබඳව?
ඔව්, මේ ඔබතුමා මේ කිව්ව කතාව ඉතාම වැදගත්. මේක වේදිකාවක සිද්ධ වෙන්නේ. වේදිකාව තමයි ඒ දනුවෙන දෙවියන් වහන්සේ පළවෙනි මනුෂ්‍යයව මවලා, ඊට පස්සේ මේ ගස්කොළන් මවනවා. කියනවා මේ එක ගහක් තියෙනවා, මේ ගහේ ගිඩි කණ්ඩෙපයි කියලා. ඊට පස්සේ කියනවා මේ මනුෂ්‍යයා තනියම ඉන්න හොඳ නෑ. ඊට පස්සේ සත්තු මවනවා, ඒක අසාර්ථක වෙනවා. මිනිහට මේ අර එයා වාගේ කෙනෙක්ව හම්බ වෙන්නේ නෑ. ඊට පස්සේ ස්ත්‍රිය මවනවා, ඒකේ පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොටසේ කියනවා මේ ඒකොල්ලන්ට අර අනුභව කරන්න එපයි කිව්ව ගහෙන් මේ අය අනුභව කරනවා. එතකොට අර යහපත් ලෝකේ කඩාගෙන වැටෙනවා. ඉතින් මම හිතනවා ඔය 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 ඊට පස්සේ අන්තිමේදී මේගොල්ලන් වේදිකාවෙන් පිට වෙන්න වෙනවා. දෙපැත්ත අර ගිනි කඩුවක් එහෙම තියෙනවා. ඒ කියන්නේ මේ වේදිකාවෙන් පිට වෙන්න ඕනේ කියලා. ඉතින් අපිට මේ සියල්ලම විග්‍රහ කරගන්න අමාරුයි. නමුත් මේකේ මේ අදාළ කාරණා, ප්‍රධාන කාරණා කීපයක් අපි සාකච්ඡා කරමු. ඔබතුමා හිතන්නේ මොනවාද මේ අපි සාකච්ඡා කරන්න ඕන ප්‍රධාන?
දැන් මට බෙලිගිය ඔබතුමා කියපු ආකාරයට අර මිනිස්සයා මවන්න, මිනිස්සයා මවලා ඊට පස්සේ ගස් කොළන් වවනවා කිව්වා. ඊට පස්සේ සහකාරයෙකු වවනවායි කියලා කිව්වා. ඊට ඔය දෙකටම ඉස්සෙල්ලා හොඳ නරක හඳුනා ගැනීමේ ගස මවනවායි කියලා කිව්වා. මේවල මේ යම්කිසි ආකාරයක මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල්ද අන්තර්ගත කරලා තියෙන්නේ.
දැන් ඊටාම වැදගත් දෙයක් තමයි අපි මුලින් කිව්ව හැටියට මේ කතාවේ සංකල්ප නැහැ. මේ කතාව අපිට තේරෙන්නේ නැහැ. මේක අපේ කතාවක් නෙමෙයි. මේක අපි ඉන්දියානෝ නේ, ওই ග්‍රීක සාහිත්‍යය ලියන අය නේ. එතකොට ලතින් සාහිත්‍යයේ ඒ විදිහට නෙමෙයි ලියන්නේ. මේ කතාවේ සංකේත වලින් තමයි පණිවිඩ දෙන්නේ. අපි මුලින්ම බැලුවොත් ඔය ඒ දන්නුවේනේ ගඟක් ඇවිල්ලා ගඟ හතරට බෙදෙනවා. ඔය කියන්නේ ඒ දන්න වෙන තමයි විශ්වයේ කේන්ද්‍රය. හරි, ඊට පස්සේ මේ මිනිස්යා මවලා ගස් මවනවා. ගස් ඒක කියනවා ප්‍රනීත පලදරන පලදෙන, ඒ කියන්නේ ආහාරය සඳහා හොඳ. එතන මේ පළවෙනි කතාවේ සාමාන්‍යයෙන් තියෙන කතාවක් මේ දිව්‍යනාංශ මිනිසාව මවලා මේ බැලුවා මෙයා කීකරු වෙනවද කියලා. එහෙම අදහසක් නෑ ඔය කතාවේ. හරි, ඔය කතාවේ තියෙන්නේ පියවරෙන් පියවරට කොහොමද මැව්වේ කියලා. හරි, මැවීමේ පිළිවෙලක් තියෙන්නේ. මම එකපාර පිළිවෙල කියලා ඊට පස්සේ කරුණු කියන්නම්. මනුෂ්‍ය ආහාර නිදහස සමානාත්මතාව නැත්නම්
සහභාගීත්වය.
හරි, දැන් ඕක තමයි කියන්න ඕනේ. දිව්‍යනාංශේ අර පළවෙනි කතාව වගේ නෙමෙයි. ඒ ඊට වඩා සම්පූර්ණ වෙනස් නේ. මනුෂ්‍ය මැව්ව ආහාර ඊට පස්සේ
නිදහස
ඊට පස්සේ සහභාගීත්වය කමියුනියන් කියන යථාර්ථය. දැන් මේ දිව්‍යනාංශ කියන ගස් දෙකක් තියෙනවා මේ උයන මැද්දේ. එකක් තමයි හොඳ නරක අවබෝධ කිරීමේ ගස, අනිත් එක තමයි ජීවන වෘක්ෂය. ওই දෙක සම්බන්ධයි. මේ ගහෙන් කෑවොත් අනිවාර්යෙන් මැරෙනවායි කියන. හරි, දැන් මේක අපිට තහංචියක් නේ. හෙබ්‍රේ මිනිස්සු ලෝක තහංචියක් නෙමෙයි. ඒ කියන්නේ මේකෙන් කන්න පුළුවන්, මේවෙන් කන්න පුළුවන්, මේකෙන් කන්න බෑ කියන්නේ තෝරගන්න පුළුවන්. ඒකොල්ල මේ වහල් පරිසරයක ඉඳලානේ ගොඩනගුණේ. ඊට පස්සේ නැවත වරක් යම් කිසි විදිහක වහල් භාවයට පත් වුණා බැබිලෝනියේ. ඒතර ඒක ඕක තහංචියක් නෙමෙයි. ඕකේ තියෙන්නේ දැන් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනස නිදහස මවණයි කියන විදිහේ ඒ අය sannivedana කළේ එහෙමයි. අපිට තේරෙන්නේ නැහැ. ඔය අපේ භාෂාව නෙමෙයි. අපේ සංකේත නෙමෙයි. දැන් අපි ඕක දැන් ඔය හොඳ නරක අවබෝධ කරීමේ ගස කියන්නේ සංකේතයක්. අපි ඕක සංකල්පයට හදා ගන්න ඕනේ. අපේ සංකල්පය තමයි නිදහස. අපිට හොඳ නරක අවබෝධ කරීමේ ගස කියලා හරියන්නේ නැහැ. මේකෙන් කන්න එපයි කිව්වයි කියලා. එහෙනම් එතකොට ඔය නිදහස මවන්නේ. ඒක ධනාත්මක දෙයක්. එතන ඍණාත්මක කිසිම දෙයක් නැහැ. ඊළඟට බයිබලයේ සාමාන්‍යයෙන් පරිවර්තන වෙනවා සහකාරිය කියලා. එහෙම වචනයක් නැහැ. සහය විතරයි තියෙන්නේ. හරි, දැන් ඔය සහය කියන්නේ අන්තිමේදී මේ ස්ත්‍රිය මවන එක. දැන් ඔය සහය මේ අර මේ පිරිමියා ප්‍රදානියා කාන්තාව මේ එයාගේ උදව්වට එහෙම සංකල්පයක් නැහැ. ඔය සහය කියන එකට හෙබ්‍රු වචනේ එසෙල්. 1980 ගණන්වල 86-87 ඔය පිළිබඳව ලිපියක් ලියවෙනකන් ඔය පිළිබඳව හරියට දැනුමක් තිබුණේ නැහැ. ඒ ලිපියේ ජාන් ලුයිස්කා කියන පියතුමා ගිය වසරේ කැලණි විශ්වවිද්‍යාලයේ සම්මතන පැවතු දවස් පහක් ඉගැන්වුවා. ජේසුනිකායක පියතුමේ රෝමේ බයිබල් ආයතනයේ එතුමා පෙන්වලා දෙනවා මේ සහය කියන්නේ ද්‍රව්‍යාත්මක සහයක් නෙමෙයි. ඔය සහය ගැන බයිබලයේ කතා කරනකොට ඔය එසෙර් කියන වචනේ එයා අධ්‍යයනය කළා බයිබලයේ හැමතැනම. ඒ සහය කියන්නේ පුද්ගල සහයක්. හැම වෙලාවෙම පුද්ගලෙයි. අවස්ථා දෙකකදී හැරෙන්න ඔය සහය හැම වෙලාවෙම දෙවියන් වහන්සේට සම්බන්ධයි. එක්කෝ දෙවියන් වහන්සේමයි ඔය සහය, නැත්නම් දෙවියන්ගෙන් ලැබෙන සහය. හරි, එක්කෝ දෙවියන් වහන්සේමයි. ඔබ මාගේ සහය, නැත්තම් මගේ සහය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒ වගේ ඊටාම උත්තරීතර දෙයක් මේ සහය කියන්නේ. මේ උදව්වට නිකන් අපි කියන්නේ සහකාරී, නිකන් වැඩකාරකමට ඒ කතාවක් නැහැ. හරි,
ඇසිස්ටන්ට්
කෙනෙක් නෙමෙයි. හරි, ප්‍රධාන චරිතය. ඊට පස්සේ මේ සහය නැතුව මැරෙන්න පුළුවන්. ওই සහය ගැන කතා කරන්නේ භයංකර අවස්ථාවලදී. දැන් ওই කතාවෙම කියන්නේ මිනිස්සු තනියම ඉන්න හොඳ නැහැ කියලා. තනියම ඉන්නේ කවුද? තනියම ඉන්නේ වැන්දඹුව. එතකොට යුද්ධවලින් අනාථ වෙච්ච අය. ඔය ලැමෙන්ටේෂන් නැත්නම් විලාප ගීවල පොතේ සම්පූර්ණ තියෙනවා. එතකොට මේ දැන් ප්‍රධාන කාරණේ මේ ඔක්කොම ධනාත්මකයි. ඊට පස්සේ කියනවා මේ දෙන්න නිර්වත්ව හිටියා කවුරුත් ලැජ්ජා වුන්නේ නැහැ කියලා. ඔක තවත් සංකල්පයක්. නිර්වත්ව හිටියා ලැජ්ජා වුන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ මේ ඒ අය තව කෙනෙකුගේ සූරා කෑමට අතවරයකට ලක්ුන්නේ නැහැ. හරි, ඒක හරියට අපේ ඉඩමක් තියෙනවා. ඉඩමේ වටේ වැටක් නැහැ. හැබැයි කවුරුත් නිදහසෙන්නේ කවුරුත් ඒ අපි හිතමු පොල් තියෙනවා කියලා ඒ වගේ නියන්නේ නැහැ. මිනිස්සු නිදහසෙන් තීරණ ගන්න. හරි. දැන් අනිත් එක තමයි තව වැදගත් දෙයක්. මිනිස්සු පළවෙනි වතාවට කතා කරන්නේ ස්ත්‍රියේ ඉස්සරහට. අනිත් එක මේ ගීතයකින් කතා කරන්නේ. අනිත් එක ස්ත්‍රියට නම දෙන්නේ නැහැ. ඈට ස්ත්‍රිය කියා කියනු ඇත කියලා කියනවා. දෙවෙනි කතාවේදී ඒ අය නිදහස නැති කරගන්නවා. නැති කරගත්තාම ඒ අය කරන දේවල් වේදනාත්මක වෙනවා. පිරිමියාට කියනවා ඔබ පොළව කොටනවා. නමුත් ඔබට පළ දරන්නේ නැහැ
නේ. කටුපඳුරු ඇතිවන්නේ
කියලා කියනවා. ඒ එහෙම කියන්නේ මේ නිදහසෙන් තීරණය ගන්න නැතුව අර තමුන්ගේ රුචියෙන්, ඔය සර්පය කියන්නේ රුචියේ සංකේතයක්. තමුන් නිදහසෙන් තීරණ නොගෙන තමුන්ගේ යොමු වීම වලින් නේ, අපි හිතමු තණ්හාවෙන් කියලා. තණ්හාව නෙමෙයි ඔතන තියෙන්නේ. ඒ ඒ ඒ ඒ ඕක ඊට වඩා පැහැදිලි කරන්න ඕනේ. එහෙම කරපුවාම මිනිසුන්ගේ කරන දේවල් වේදනාකාරී වෙනවා, ඵල රහිත වෙනවා. ඔය කතාවේ අන්තිමේ කියවෙන්නේ ඕක ඊශ්‍රායෙල් ඉතිහාසයේ ඉවැලුවේෂන් එකක්, ඇගෙයිමක්. අපි උයනකට ගෙනාවේ ඊශ්‍රායෙල් ජනතාව. අපි දැන් විප්‍රවාසී, බැබිලෝනි විප්‍රවාසී. ඇයියේ අපේ රජවරු බලයට, ධනයට, කීර්තියට කෑදර වෙලා කටයුතු කරපු නිසා, නිදහසෙන් කටයුතු නොකරපු නිසා තමුන්ගේ ඇපිටයිට් නැත්තම් තමුන්ගේ
රුචිය
මුල් කරගෙන කටයුතු කරන නිසා අපිව විනාශ වුණායි කියන එක. ඔය කතාව අදටත්
කාර්යචිකයි. තව අපිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කාරණා තිබුණත් අපිට කාලය හරස් වෙනවා. තව එක දෙයක් මේ කතාවේදී මම හිතන්නේ, මේ අපේ ජනතාව ගොඩාක් කාලවලට බොහොම වැරදි විදිහට අවබෝධ කරගෙන තියෙන කාරණාවක් තමයි මේ දෙවන් මාසේ මිනිස්සුන්ට සාප කරනවායි කියන එක.
ඔව්. නමුත්
බයිබලයේ මම හිතන්නේ නැහැ එතනදී දෙවන් මාසේ කවදාවත් මේ ආදම්ට හව ඒවට සාප කරනවායි කියලා. ඒ කියන්නේ බොහොම කෙටියෙන් අපිට යම්කිසි හැඳින්වීමක් කරන්න පුළුවන්ද?
හරියට කියවුවොත් සර්පයට සහ භූමියට සාප කරන්නේ, මිනිසයාට සාප කරන්නේ. ඒක කරන ලොකු වැරද්දක්. එතකොට සර්පයා සහ භූමිය කියන්නේ මේ රුචියේ සංකේතය. ඒ කියන්නේ දෙවෙනි කතාවේ මිනිසයා සහ ස්ත්‍රිය අතරත්, මිනිසයා සහ භූමිය අතරත් ලස්සන සමතුලිතතාවක් තිබුණා. මිනිස්සු නිදහසේ ක්‍රියා කරන්න නැතුව මිනිස්සු රුචියේ ලෝකෙන් තීරණ ගත්තාම ඒ රුචියයි මිනිස් නිදහසයි අතර තිබිච්ච ලස්සන සමතුලිතතාව බිඳුණා කියලා කියන්නේ. ඔක මේ දාර්ශනික කතාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ආහාර මැවීම ආශ්‍රයෙන්. නමුත් ඕක ඇත්තම ඊශ්‍රායෙලයේ ඉතිහාසය ඇගෙයිමට ලක් කළා. අපිට මොකද වුනේ කියලා අපි ලංකා ඉතිහාසය අරගෙන බැලුවත් අපිට ওই කතාව ওই විදිහටම පෙන්වන්න පුළුවන්. ওই කතාවේ තියෙන චින්තනය මතමයි අපිට වෙලා තියෙන්නේ.
හොඳයි, අද අපිට ලැබිලා තියෙන කාලය අනුව අපි උත්සාහ කරා අද දවසේදී සාකච්ඡා කරන්නට මැවීමේ කතා දෙක පිළිබඳව. මං හිතන්නේ ඔබට යම් අවබෝධයක් ඇති වෙන්නට ඇති මේ පිළිබඳව. විශේෂයෙන්ම පළවෙනි මැවීමේ කතාව තුළ අන්තර්ගත කරුණු කාරණා මොනවද? දෙවන මැවීමේ කතාව අපි ගොඩක් කාලවලට තේරුම් ගත යුත්තේ සංකේතාත්මක ස්වරූපයෙන්. ඒ සංකේතවල ඉදිරිපත් කරලා තියෙන දේවධාර්මික අදහස් මොනවද කිය. ඉතින් අපි බලමු අපිට අවස්ථාව ලැබෙන විදිහට ඊළඟ සතියේ නැත්නම් අනාගතයේදී තව මේ උත්පත්ති කතාන්තරයන් පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගන්නට හැකි වැදගත්, ඒ වගේම ප්‍රයෝජනවත් සාකච්ඡාවල නිරත වෙන්නට. එහෙනම් අද දවසට අපි මේ වැඩසටහන අවසන් කරමු. ඔබ සැමට ජෙසුපි.
හොඳයි දයාබර හිතවතුනි, මෙලෙසින් නිමාව දකින්නේ කිතුණු කැඩපත කිතුණු සංග්‍රාමයේ වැඩසටහනයි. අද කිතුණු කැඩපත තුලින් සාකච්ඡාවට බඳුන් කළේ මැවීමේ කතා පුවත් දෙක පිළිබඳවයි. අද වැඩසටහන මෙහෙවන් ලැබුවේ කොළඹ ජාතික දේවසත්තලේ කථිකාචාර්ය ගරු ඉන්ද්‍රජිත් සුරංග පීතුමානන්. ඊට සම්පත් දායකත්වය ලබා දුන්නා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශරිලාල් විජේසිංහ මහතා. අද වැඩසටහන නිෂ්පාදනය කරගෙන මා ශාන්ත සිරිපතිරණ ඔබට සුබ දවසක් ජෙසු පිටයි.
මගේ නොවේ සැම මා දෙවිඳුන්ගෙන් ලැබුවේ
මා දකිනානි මකිනුවේ යොමන සවන් යුග මගේ නොවේ
හඳනන් වන මුව මගේ
මා දකිනානි